සරණ හාමුදුරුවනේ.
ඔව්.
හාමුදුරුවනේ අර දැන් ද්වේෂය කෙරෙහි ද්වේෂය වගේ දැන් මොනවා හරි ගැටුමක් හරි ඒ පුද්ගලයා කෙරෙහි නැවත නැවත හිතනවා දැන් ඒ හිතනකොට ප්‍රපංච ගොඩනගෙනවා කියන එක අර අර කර්මය වැඩි වෙන ඒ වගේ එකක්ද?
ඔව්, ප්‍රපංච කියලා අදහස් කරන්නේ තණ්හා මාන දික්ටි වශයෙන් අපි ඒ අරමුණත් එක්ක නැවත නැවත පැටලි පැටලි විවිධ මනෝභාවයන් ඇති කරනවා. සංචේතනාවන් ගොඩනගනවා. ඒ කියන්නේ සංස්කාර ගොඩනගනවා. එතකොට ඒවා කර්ම හැටියට හඳුන්වන්නත් පුළුවන්, සංස්කාර කියලා හඳුන්වන්නත් පුළුවන්, ප්‍රපංච කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට මොන ක්‍රමෙන් හරි අපි ඒකත් එක්ක ආය ආය පැටලෙනවා. එතකොට ඒ නැවත නැවත අපි පැටලෙන්නේ හුඟක් වෙලාවට එක්ක තණ්හා වශයෙන්, එක්ක මාන වශයෙන්, එක්ක දික්ටි වශයෙන්. එතකොට තණ්හා මාන දික්ටි වලින් තොරව අපට ඒ කාරණේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න පුළුවන් නම් එතකොට ඒක ප්‍රපංච හැටියට හඟින්නේ නැහැ. ඒ මොකද දැන් අපි හිතමු එකම සිද්ධිය දැන් අපිට කවුරු හරි බැනපු සිද්ධියක් කියමුකෝ. ඒතර ඒ සිද්ධිය පිළිබඳව අපි මාන්නෙන් හිතනකොට අපිට මට මෙහෙම බැන්නනේ, මට මෙහෙම දොස් කිව්වනේ, යා කවුද මට එහෙම කියන්නේ කියලා අර මාන්නයත් එක්කලා හිතනකොට ආපහු ආපහු ද්වේෂයම තමයි මතුවෙන්නේ. ඒතකොට එතන ප්‍රපංච ගොඩ නැගෙන්නේ අකුසල් වශයෙන්. ඊළඟට දික්ටි වශයෙන් අපි ඒ ගැන හිතනවා. මට නෙමෙයි බැන්නේ. ඒතකොට දැන් මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි මම කියලා සංකල්පයක් හදාගෙන, ඔහොහෝ ඇය කියලා සංකල්පයක් හදාගෙන, ඒ සංකල්ප මත ගිලිලා තමයි දැන් මේ ගස්ඨණය ඇති කරගන්නේ. එතකොට ඒ සක්කාය දික්තිය නිසා අපි එතන සත්ව පුද්ගල සංඥාවෙන් යුක්තව සංස්කාර ගොඩනගා ගන්නවා. එතකොට අර මානපරවශව අපි මේ පිළිබඳව හිතනකොට මට නෙමෙයිම කියා, එයා කවුද මට එහෙම කියන්නේ, එහෙම හිතනකොට අපි එතන සංස්කාර ගොඩනගා ගන්නවා. එතකොට තණ්හාව මූලික කොටගෙන, ඇලීම බැඳීම මූලික කොටගෙන සමහර වෙලාවට යමක් පිළිබඳව, එතකොට එතන තණ්හා මූලික වෙන්න ගොඩක් වෙලාවට ගැටෙන කාරණයක් ගැන නෙමෙයි, තමන් කැමති දෙයක් නම්, තමන් කැමතිම දෙයක් වෙළඳ පොලේ දැක්කා නම් ඒක ගන්න ඕන, ඒක අත්පත් කර ගන්න ඕන, ඒක කොහොම හරි මිලදී ගන්න ඕන, එහෙම හිතනකොට දැන් තණ්හා වශයෙන් ඒකත් එක්ක ප්‍රපංචයක් ගොඩනගනවා. හැබැයි අපිට වෙළඳ පොලේ දැකපු කාරණේ සම්බන්ධ වුණත්, තමන්ට බැනපු දොස් කියපු කාරණේ සම්බන්ධ වුණත් ඕන නම් ප්‍රත්‍යවේක්ෂණයකේ දෙන්න පුළුවන් ප්‍රඥා මූලිකව. එතකොට මොකක්ද එතන උනේ? ඇයි මං එතනදී කෝප උනේ? එතකොට ඒ මනුස්සයා ඇයිද මට එහෙම කියන්නේ නැත්තේ? එතන මොන වගේ කාරණයක් දෙකට පාදක වෙන්නේ නැත්තේ? කවුරු හරි ඔහුට කියලාමක් කියලාද? එහෙම නැත්නම් එයා වරදවා වටහාගෙනද? එතකොට ඒ මොන තත්වෙන් එයා ඒක කිව්වා වුණත් ඇයි මම එතනදී කුපිත උනේ? මට එතනදී කුපිතම වෙන්න බැරි උනේ? මේ විදිහට අපිට හේතුඵල වශයෙන් යම් ප්‍රත්‍යවේක්ෂාවකේ දෙන්නට පුළුවන්. ඒක ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාව අවදි වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා අතීත කාරණා සම්බන්ධ වුණත් අනාගත කාරණා දැන් අර ඉස්සරලා නොන මහත් ඇහුවා වගේ කාර්යාලේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා තමන් කල්ලාතු ඒකට සූදානම් වෙනවා, හිතලා කල්පනා කරලා. එතකොට ඒ අනාගතේ වෙන්න තියෙන දෙයක් සම්බන්ධ මෙහෙම ඉක්ම ගිය කාරණා සම්බන්ධ වුණත්, ඉදිරි අනාගතයේ සිදුවිය හැකි කාරණා සම්බන්ධ වුණත් අපිට අවශ්‍ය නම් ප්‍රත්‍යවේක්ෂාවකේදීලා ඥාන සම්ප්‍රයුක්ත බවක් ඇති කරගන්න, ප්‍රඥාව අවදි කරගන්නත් පුළුවන්. ඕනනම් තණ්හා මාන දික්ටි වශයෙන් මේ පිළිබඳව හිතලා ප්‍රපංච ගොඩනගන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රපංච කියලා කියන්නේ හැම විටම තණ්හා මාන දික්ටි මූලික වෙච්ච යම් යම් මනෝභාවයන්, යම් යම් සංස්කාර ගොඩනැගීම කියන අර්ථයයි. ඉතින් සමහර තැන්වල කුසල මූලිකව ගොඩනැගෙන ඒවා අකුසල මූලිකව ගොඩනැගෙන ඒවා කියලා විශේෂයක් නැතුව ඒ කොයිවත් ප්‍රපංච කියලා පොදුවේ හඳුන්වන තැනුත් තියෙනවා. ඒ මොකද ඒවා පොදුවේ සංස්කාර කියන අර්ථයෙන්. මොකද කුසල මූලිකව ඇති වුණත් ඒවා සසර පැවැත්මට හේතු වෙනවා, අකුසල මූලිකව ඇති වුණත් ඒවා සසර පැවැත්මට හේතු වෙනවා. ඒ නිසා පොදුවේ ඒ සියල්ලම අරගෙන ප්‍රපංච කියන නවයෙන් හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒක ප්‍රමාණවත්ද, වැටහුණාද?
එහෙමයි හාමුදුරනේ.